ගරු චන්ද්‍රසිරි ගජදීරමන්තුමා
මේ ගරු සභාපතිතුමනි මේ බඳවා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් ගැනීමක් සිදු වුණා නම් ඒක ලොකු බරපතල දෙයක්. එබැවින් ඒකට විධික්‍රම කීපයක් තියෙනවා මේ පිළිබඳ තීරණ ගැනීම. මම කියන්න කැමතියි මේ ඇමතුමා පුවත්පතකට කරපු ප්‍රකාශයේ මම ඒක සභාගත කරන්නම්. එතුමා මෙහෙම කියනවා නියාමකයින් බඳවා ගැනීමේ තමා විසින් 150ක නම් ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇති බවට මාධ්‍ය වාර්තා වුවත් එම ලැයිස්තුවේ ඇතුළත්ව ඇත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කරන බොහෝ පක්ෂවල නියෝජිතයන්ගේ ඉල්ලීම් බවද අමාත්‍යවරයා කියා සිටියේ. එක එක පක්ෂවල නම් යවල තියෙනවා. එතකොට මේව දුන්නේ නැති වුණාම කොමසාරිස් ජනරාල්වරයා තමන්ගේ කැමැත්තට වැඩඳු කරයි කියලා තේන ඒකත් අල්ලසක්නේ. මම අහනවා ඇමතුමා අල්ලසක් නෙවෙයිද අල්ලස් ගැනීමක් නෙවෙයිද කරේ? එක එක ඇමතිවරුන් මේ තියෙනවා මේ පුවත්පතේ දිවයින පුවත්පතේ මම ඒක සභාගත කරනවා. ගරු සභාපතිතුමනි බන්ධනාගාරය දෙපාර්තමේන්තුව පැත්තෙන් පටන් ගන්න මම අදහස් කරේ. දැන් බන්ධනාගාර විශේෂඥයෝ පාර්ලිමේන්තුවේ ඉන්නවා. දැන් මේක වැඩි දෙනෙක් බන්ධනාගාරට ගිහලා බන්ධනාගාර පිළිබඳ අත්දැකීම් ලබාපු විශේෂඥයෝ. ඒ නිසා මම මතක් කරන්න කැමතියි මේ බන්ධනාගාරය තියෙන මූලික ප්‍රශ්නේ. දැන් හුඟාක් කරුණු විමලරත්නායක ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරා. දැන් ආණ්ඩුව බලයට ආව හරියට අවුරුද්දක් ගත වෙන්නේ ඉස්සෙල්ලා නිකන් පුදනකොටම කාපි අකා කියලා දැන් මේක සුද්ධ දීගෙන යනවා. එතුමා මේ වගකීමක් ඇතුව මේ ප්‍රකාශ කරේ මේ පාර්ලිමේන්තුවේ. දැන් මෙහෙම මේ තත්ත්වයක් යටතේ කොහොමද අපි ප්‍රජා අභිවිශෝධනයක් කරන්නේ? බන්ධනාගාර තුළ විශෝධන ක්‍රියාවලිය ගෙන යන්නේ කොහොමද? උතුරු නැගෙනහිර යුද්ධ ආපදාවට පත්වෙච්ච ජනතාවගේ පුනරුත්ථාපන ක්‍රියාවලිය ශක්තිමත් කරන්නේ කොහොමද? ඒ නිසා මේ බරපතල ප්‍රශ්නයකට අද මේ අමාත්‍යංශයේ මූණ දෙන බව පේනවා. මම කියන්න කැමතියි රංගේ බණ්ඩාර ගරු මන්ත්‍රීතුමා කිව්වා මේ බන්ධනාගාරයට එන අයගෙන් බහුතරයක් නැවත නැවත බන්ධනාගාරගත වෙනවායි කියලා. ඇත්ත. ඒ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය බන්ධනාගාරගත වෙන අය විශේෂයෙන්ම ලොකු වැරදි කරපු අය නෙවෙයි. නැවත නැවත බන්ධනාගාරගත වෙන්නේ සුළු වැරදි වලට ලක් වෙච්ච අය ඇබ්බැහිවීමේ ක්‍රියාවලිය නිසා. ඒ නිසා මේ පිළිබඳව අපේ රජය යම් පියවරයක් ගත්තා. පුනරුත්ථාපන ක්‍රියාවලිය ඉස්සරහට ගෙන යන්න කන්ද කාඩුවල පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ගොඩනැගුවා. දැන් මම හිතන්නේ ඒකේ ඉන්නේ 278ක් වගේ සුළු ගාණක්. ඒ කුඩා වැරදි සම්බන්ධයෙන් ඇබ්බැහිවීමේ හේතු මත අධිකරණ ක්‍රියාවලියෙම ඒ කන්ද කාඩුවල පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමු කරන්නේ කියන ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුනරුත්ථාපන අධිකාරියෙන් ඒ සැලසුම් කළා තමයි පුනරුත්ථාපන ක්‍රියාවලිය ගෙන ගියේ. සමහරව කියන්න කැමති මේ ප්‍රධාන වශයෙන් බන්ධනාගාරයේ තියෙන තදබදය හරිම අමානුෂිකයි. අමානුෂිකයි. ඒ නිසා පහුගිය කාල පරිච්ඡේදය තුළ අපි උත්සාහ කරා නව බන්ධනාගාර ගොඩනගන්න. පංගල්ලේ එක බන්ධනාගාරයක්, ඒ වගේම මහනුවර පල්ලෙකැලේ ඒ බලප්‍රදේශයේ නුවර තිබුණු බෝගම්බර බන්ධනාගාර වෙනුවට බන්ධනාගාරයක් ඉදිකර යාපනයේ බන්ධනාගාරයේ අංග සම්පූර්ණ කර ඒ නිසා මේ වගේ ක්‍රියාවලියක් අපි අරගෙන ගියා. ඒව තමයි බන්ධනාගාර අමාත්‍යංශයට ලැබුණු සල්ලි වලින් අපි කරේ. අපේ ගොඩනැගිලි හදාගත්තේ නෑ. ඒ නිසා මම කියන්න කැමති ජාතික වගකීමක් තියෙනවා විශේෂයෙන්ම මේ වගේ අමාත්‍යංශයක බන්ධනාගාර ගත වූ ඒ රැඳවි පිරිස් සමාජ පුනරුත්ථාපන ක්‍රියාවලියට යොමු කරන්න. ඒගොල්ලන්ගේ මානසික තත්ත්වය වෙනස් කරන්න. ඒගොල්ල බන්ධනාගාරයෙන් පිට වුණාට පස්සේ සමාජ යහපත් මිනිස්සු හැටියට ජීවත් වීමේ අයිතිය ලබා දෙන්න. එම වැඩසටහන් ගණනාවක් අපි අරගෙන ගියා. නූගත් දරුවන් වෙනුවෙන් පාසලක් ඉදිකර වටරක. මම දන්නේ නැහැ කරු ඇමතුමා මේ පාසල බලන්නවත් ගිහිල්ලා තියෙනවද කියලා. ඒ පුළුවන් තරම් අධ්‍යාපනය ලබා දීම වැදගත්කමක් තියෙනවා. ඒකට හේතුව බන්දනාගාරයට ඇතුල් වෙන අය වැඩි දෙනෙක් උගත්කමක් නැති අය. ඒ නිසා මේ සමස්ත පරිසරයේ වෙනසක් හදන්නේ නැතුව අපට පුනරුත්ථාපන ක්‍රියාවලියක් ගෙනියන්න බෑ. ඒ නිසා ඒක විද්‍යාත්මකව ඉස්සරහට ගෙනියන්න ඕන. මම බන්දනාගාර දෙපාර්තමේන්තුව ගැන ඊට වඩා කියන්නේ නෑ. නමුත් මට සහතිකයක් තියෙනවා. මම හිටපු ඇමතිවරයා හැටියට ඔය සමහර ප්‍රධාන නිලධාරීන් පිළිබඳ යම් ප්‍රශ්න තියෙන බව ඇත්ත. නමුත් මම කියනවා කොමසාරිස් ජෙනරාල්වරයා අල්ලස් ගැන දූෂිතයෙක් නෙවෙයි කියන එක මම කියනවා. ඒ මගේ අත්දැකීම හැටියට. යම් යම් කාරණා තියෙනවා වෙන කරුණු. නමුත් නිලධාරීන්ට චෝදනා නගන්න එපා. අපි දේශපාලන වශයෙන් බන්ධනාගාරයට ක්‍රමවේදයක් නොසලකා බන්ධනාගාරයට තනතුරු දෙන්න ගියොත් අපිට බන්ධනාගාරයේ කටයුතු සලසුම් සහගතව ඉස්සරහට ගෙන යන්න බෑ. ඒක මේ ආණ්ඩුවේ යහපාලන ක්‍රියාවලියටත් විරුද්ධයි. ඒක නිසා වගකීමක් ඇතුව අපි මේ කටයුතු ඉටු කිරීමේදී වැරදි විදියට නිලධාරීන් දොස් නගලා නිලධාරීන් පිළිබඳ මාධ්‍යවලට වැරදි ප්‍රකාශ කරන්න එපයි කියලා විශේෂයෙන්ම මම මේ අවස්ථාව ඉල්ලනවා. ඒක රාජ්‍ය සේවයටම හොඳ නෑ. එහෙම එකක් තියෙනවා නම් මාධ්‍යට කියන්නේ ඉස්සෙල්ලා පරීක්ෂණයක් තියලා ඒක හෙළිදරව් කිරීමේ වැදගත්කමක් තිබෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, මේ බන්ධනාගාර මම විශේෂයෙන්ම මතක් කරන්න කැමති සම්බන්ධන් මැතිතුමා පසුගියදා ලංකාදීප පුවත්පතට එතුමාගේ සම්මුඛ පරීක්ෂණයක් දීලා තිබුණා. එතුමා කියනවා මේ උතුරේ දැන් යලි පදිංචි කිරීමේ ප්‍රශ්නේ පිළිබඳව කතා කරනවා. තහඩු නිවාස දෙන්නේ. මේ තහඩු නිවාසවල මිනිස්සුන්ට ඉන්න බෑ. මේක හිම වැටෙන ප්‍රදේශයක් නෙවෙයි. අතවාසයම තදබල රස්නයක් තියෙන ප්‍රදේශ. ඒ ජීවත් වෙන ද්‍රවිඩ ජන කොට්ටාස එවැනි සංස්කෘතියක ජීවත් වෙන අය නෙවෙයි. එතුමා කියනවා මේ මුදල් දෙනවා නම් ලක්ෂ 20ක් වෙන් කරන සල්ලි අපිට දෙනවා නම් ගෙවල් දෙකක් හදන්න පුළුවන් රැකියා උත්පාදනය වෙනවා කියලා. මේක ඇත්ත කතාව. දැන් මම අහනවා පුනරුත්ථාපනයේ බාර ඇමතිවරයා හැටියට වගකීමක් තියෙනවා. පහුගිය කාල පරිච්ඡේදයේ යුද්ධ නිසා ආපදාවට පත් වෙච්ච, යුද්ධ නිසා අවතන් භාවයට පත් වෙච්ච ජන කොට්ටාසවලට යලි වේදනා ඇති වෙන්න ඉඩ නොදී ඒ අය සමාජගත කිරීමේ ක්‍රියාවලිය නිවැරදිව ඉස්සරහට ගෙන යන්න. ඒ වගේම සම්බන්ධන් මැතිතුමා කියනවා අනිත් පැත්තෙන් උතුරේ රැකියා නැහැ. උතුරේ රස්සා ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙහෙම ප්‍රශ්න තියෙනකොට මේ තරුණයන් එක්ක අපි මොන සහජීවන ප්‍රතිපත්තියද? එක පැත්තකින් ඔය LTT එකට සම්බන්ධ වෙලා හිටපු තරුණ කොටස් අපි අතර හොඳ සම්බන්ධතාවක් තිබුණා. මම නිරන්තරයෙන් මේ ප්‍රදේශවලට ගියපු කෙනෙක්. එයාගේ ජන ජීවිතයේ ප්‍රශ්න මම දන්නවා. ඒක යුද්ධ කාල පරිච්ඡේදයේ සටන් බිමේ හිටි වැඩි දෙනෙක් ඔය මූදු කොටි වලකා හිටියේ ධීවර ශේෂ්ඨට සම්බන්ධයි. අද මොකක්ද වෙලා තියෙන්නේ? ජාතික වශයෙන් ගත්තහම ධීවර ජනතාවගෙන් 123ක් උතුරු පළාතේ ජීවත් වෙන්නේ. ඒ 123ක් උතුරු පළාතේ ජීවත් වෙන ජනතාව උතුරේ ජාතික ආදායමට විශාල පංගුවක් දායකත්වයක් ලබා දෙන කොටසක් අද ඒ තත්ත්වය හිමි වෙලා තිබෙනවා. අර කවුරුත් අපි කතා කරා වගේ ඉන්දියානු බොටම් ට්‍රෝලින් සිස්ටම් එකේ යාත්‍රා ඇවිල්ලා පතුලත් එක්ක ගලවගෙන යනකොට අද උතුරේ තරුණයන්ට ජීවන මාර්ගයක් නැති වෙලා තිබෙනවා. කෘෂිකර්මාන්තය තමයි ප්‍රධාන ජීවන මාර්ගය. එහෙම තත්ත්වයක් යට මෙය තේරුම් ගත්ත නිසා පසුගිය රජය උත්සාහ කරා මේ ඇගේ දිවි නැගුම ජීවනෝපාය ක්‍රියාවලිය ශක්තිමත් කරන්න. මේක මම කියන එකක් නෙමෙයි. මේ මගේ ළඟ තියෙනවා යාපනයේ දිසාපතිතුමා එතුමා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වාර්ෂික කාර්ය සාධනහා ගිණුම් වාර්තාව මේ වසරේ වාර්තාව. මේ වාර්තාව අරගෙන බලන්න. මේ වාර්තාවේ තියෙනවා දැන් 2015 සිදුවෙච්ච ක්‍රියාමාර්ගවල ජයග්‍රහණ ඒ මිනිස්සුන්ට කොයිතරම් වාසිදායක වුණාද කියලා. ඒ රජය යටතේ ගෙන ගිය ආර්ථික සහ සංවර්ධන ක්‍රියාමාර්ග ඒ ගැන සතුටින් ඔහු ලියන්නේ. නමුත් සමහර මන්ත්‍රීවරු කියනවා ඒ කාලේ මොකක්වත් තුනේ නෑ, දැන් තමයි වෙන්නේ. 2015 අගෝස්තු මාසේ බලයට ආපු ආණ්ඩුවට පුළුවන්ද 2015 මේ සංවර්ධනය කරන්න? ඒක නිසා කලින් තිබුණු ආණ්ඩුව ගෙන ගිය වැඩ කටයුතු යම් කිසි තක්සේරුවක් ඒවායේ හොඳ නරක පිළිබඳ තක්සේරුවක් ඇතුව නිවැරදි විවේචන අපේ ළඟ තියෙන්න ඕනේ. මම ඊටම කැටියෙන් කියන්නම්. ඔව් ආවා. නමුත් ආණ්ඩුව ආවේ නැහැනේ 8 වෙනිදා. ආවිල වැඩ පටන් ගත්තේ නැහැනේ ඇමතිවරු. ඔව් බලයට ආවා. බලය ඇති වැඩක් නැහැ වැඩ නැත්තම්. බලයට ආවට වැඩක් නැහැ. බලයට ආවට වැඩක් නැහැ වැඩ නැත්තම්. බලයට තියෙනව වැඩ නැහැ. බඩු නැහැ. මෙන්න මෙන්න බලන්න. එමෙන්ම යටිතල පාසුකම් ශේෂ්ත්‍රය තුළ සිදු වැදගත් කාර්යභාරයන් වන්නේ 2015 වසර වන විට පාරිභෝගිකයන් 99%කට විදුලි බල අවශ්‍යතා සම්පූර්ණ කර ඇත. මෙම ක්‍රියාමාර්ගයන් දිස්ත්‍රික්කයේ සමාජ ආර්ථික සංවර්ධනයට මහත්සේ වහල් ඉවහල් වී ඇත. ඒ වගේම මේ ඉතාම පැහැදිලිව කියනවා අයවැය මගින් ලබා දුන් අරමුදල් දිවිනැගුම ජාතික වැඩසටහන විශේෂ සංවර්ධන වැඩසටහනක් එක ගමකට එක වැඩක් වැඩසටහන යටතේ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු ඉදිරියට ගෙන යාමට ඒක ජනතාවගේ ජීවන මාර්ගයකට මහ රුකුලක් වුණයි කියලා. මේ 2015 කවද අගෝස්තු මාසේ ඇමතිකම් බාරගත්තේ, ආණ්ඩු හැදුනේ, ජනාධිපත්‍යවාදී දිනුව එක ඇත්ත. නමුත් මම කියන්න කැමති එයින් එහාට පස්සේ මොකක්ද වුනේ? මේ මේ මෙහිම තියෙනවා කොච්චර අපි රස්සා දීලාද කියලා උපාධිධාරීන්ට. මම තමුන්නාන්සලා මේක පිටුව 75 මේ වාර්තාවේ කරගෙන බලන් උපාධිධාරීන්ට රැකියා දීපු අවස්ථා ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් සම්බන්ධන් මැතිතුමා කියනවා ඇත්ත, උතුරේ තරුණයන්ට රස්සා නැහැ, මේක ඇත්ත කතාව, ජීවනෝ මාර්ගයක් නැහැ, මේක තමයි යථාර්ථය. එහෙමනම් මේ අයවෙන් ඇත්ත වශයෙන්ම පුළුවන්කම තිබුණා වෙනම කර්මාන්ත කලාප උතුරේ ආරම්භ කරන්න. උතුරේ තරුණයෝ ඉතාම දක්ෂයි. තමුන්නාසල දන්නවා සබ්මැරින් හැදුවා. ඒ වගේම උඩුගුවනේ දීම් පහර දෙන්න පුළුවන් යාත්‍රා හැදුවා. නවපන්නේ විවිධ ආයුධ නිෂ්පාදනය කරුවා. ඒ දක්ෂතාවලින් ප්‍රයෝජන ගන්න. අයි උතුරේ කර්මාන්ත කලාපයක් දෙන්න බැරි. ඒ ගැන අවධානය යොමු කළ නැහැ. මම කියනවා මේකට හේතුවක් තියෙනවා. මේකට හේතුව තමයි අද උත්සාහයක යෙදෙනවා. දැන් සිංහල ද්‍රවිඩ ගැටුම අවසන්. ද්‍රවිඩ ජනතාව අතර මේක තමයි අධිරාජ්‍යවාදීන්ගේ ඕනකම. ද්‍රවිඩ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෝ සහ අන්තවාදී කොටස් අතර ගැටුම් හදන් අද එක උත්සාහයක් තියෙනවා. දැන් මෙතන කතාවකිනුත් පෙනුණා ආගම්වාදී කුට්ටිකම් මතු වෙන්න වගේ හදනවා. මේක තමයි අලුත් ස්වභාවය. මම කියනවා හිතාමතාම උතුරට නොසලකනවාද කියලා. මොකද ද්‍රවිඩ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන එක රටක් ඇතුලේ සාමයෙන් ජීවත් වෙන්න ඕනේ කියන නායකත්වයේ දෙරෙහිව අනිත් පැත්තෙන් බලවේග කට්ටිවාදී කල්ලිවාදී බලවේග මතු කරන අන්තවාදී උත්සාහයක් නිසා උතුරට නොසලකනවාද කියන ප්‍රශ්නේ මතු වෙලා තිබෙනවා. ඒ නිසා මම කියනවා මේක බොහොම භයානක තත්වයක්. අපි යුද්ධයක් අවසන් කළා. උතුරේ පීඩාවට පත්වෙච්ච ජන කොට්ටාසවල අයිතිවාසිකම් ආරක්ෂා කරන්, ඔවුන්ගේ ජන ජීවිත සුරක්ෂිත කරන්, ඔවුන්ගේ ජීවනෝපාය ශක්තිමත් කරන් මේ රජයේ කිසිදු වැඩපිළිවෙලක් හරි නැහැ කියන, නිවැරදි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නැහැ කියන එක මම පැහැදිලිව කියන්න කැමතියි. නමුත් ඔබතුමා කොහොම කිව්වත් උතුරට ගියාම උතුරේ ජනතාවත් එක්ක සාකච්ඡා කරාම පසුගිය රජයේ කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලේ ඉන්න වෙලාවේ යුද්ධයක් කරේක ඇත්ත. නමුත් වේගවත් සංවර්ධනයක් ඉස්සරහට ගෙන යන්න. ජල විදුලි බල ලබා දෙන්න, රෝහල් ක්ෂේත්‍රය වැඩි දියුණු කරන්න, වාරි මාර්ග ක්‍රම ශක්තිමත් කරන්න, මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය දියුණු කරන්න විශාල වැඩ කොටසක් කරා. මගේ අමාත්‍යංශේ පුනරුත්ථාපන අධිකාරිය ලංකාවේ කිසිම ප්‍රදේශයකට නොදුන්න ණය මුදලක් අපි උතුර යුද්ධයෙන් හානියට පත්වෙච්ච ජනතාවට දුන්න, ජීවනෝපාය ශක්තිමත් කරන්න. උපරිමය ලක්ෂ දෙකහමාරකට යටත්ව 1/4 පොලි අනුපාතයට කොහෙවත් දුන්නේ නැහැ. මේ පැත්තෙන් චෝදනාව උතුරට විතරක් ඇයි වෙනම සලකන්නේ කියලා. ලක්ෂ දෙකහමාරක් ව්‍යාපෘති සැලසුම් කෙරුවා. අද ඒවයින් හොඳ ජීවිත ගෙවන අය බිහි වෙලා තියෙනවා උතුරේ. අපි පුනරුත්ථාපන අධිකාරිය අපේ අමාත්‍යංශයට තියෙන ආයතනයක්. ඒ වර්තමාන ඇමතුමා යටතේ අමාත්‍යංශය තියෙනවා. ඒ අමාත්‍යංශය ඒ පුනරුත්ථාපන අධිකාරිය පාවිච්චි කරලා යුද්ධෙන් ආපදාවට පත්වෙච්ච සියලු කොටස් වලට විශේෂ වැඩසටහන් අපි ආරම්භ කෙරුවා. දැන් ඒක ක්‍රියාත්මකද? දැන් ඒක ක්‍රියාත්මක වෙනවද? මං කියන්නේ 100%ක් සම්පූර්ණව ක්‍රියාත්මක කරන්න බැරි වෙන්න පුළුවන්. අමාරුකම් තියෙන්න පුළුවන්. ආරම්භයක් තියනවද? ප්‍රවේශයක් තියනවද? නෑ. ඒ ප්‍රදේශ අත්හැරලා තියෙන. මම කියනවා ඒක දේශපාලනයක් තිබෙනවා. දේශපාලනයක් තිබෙනවා. ඒක එය තමයි දේශපාලනය. ඒ උතුරේ ජීවත් වෙන දමිළ ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයට එරෙහිව අනිත් පැත්තෙන්
ගරු මන්තුමා තව විනාඩි දෙකක්
තියෙනවා. විකල්පයන් මතු කරන්න බලන උත්සාහයක්, අන්තවාදී බලවේග මතු කරන්න හදන උත්සාහ. ඒ නිසා අපි අවධානය යොමු කරන්න ඕන මේ වෙලාවේ. අපි සහජීවන ප්‍රතිපත්තියක් ගැන කතා කරනවා. නමුත් භාවිතාවෙන් ඒක නැත්තම් කඩදාසිය විතර නම් සහජීවනයේ තියෙන්නේ. අපේ රටක් ඇදියට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම මේ වගකීම භාර ඇමතුමාගෙන්, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කියන ආයතනයත් අද පහුගිය කාලේ ගෙන ගිය පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළිබඳ දැන් කිසිදු අවධානයක් නැතුව, ඇමතිතුමාගේ අධීක්ෂණයක් නැතුව, ඇමතිතුමා අධීක්ෂණය කරන්නේ කොහෙද? ලේකම් කෙනෙකු නැහැ කියනවනම්, අතිරේක ලේකම් නැත්තම් කවුද මේක මෙහෙවන්නේ? හරියට අම්මෙක් අප්පෙක් නැති ගෙදරක් වගේ එහෙම අමාත්‍යංශයකට යන්න බෑ. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ වෙලාවේ මෙය මානව සම්පත් ඇත්ත වශයෙන්ම සංවර්ධනය කරන, ඒ මිනිසුන්ගේ ජන ජීවිත ගොඩනගන්න වගකීමක් තියෙන, ඒ වගේම විවිධ වැරදි සම්බන්ධයෙන් ක්ෂණික වැරදි වලට බන්ධනාගාර ගත වෙච්ච විවිධ ස්වභාවයේ
ධර්මන්තුමා කාලය අවසానයි.
විවිධ ස්වභාවයේ කොටස් එක්තැන්ව සිටින ඒ වගේ ආයතන ගැන විශේෂ අවධානයක් යොමු කරලා විශේෂයෙන්ම උතුරු ප්‍රදේශයේ පුනරුත්ථාපන ක්‍රියාවලිය ශක්තිමත් කරන්න කටයුතු කරන්නයි කියලා ඉල්ලා සිටිමින් මගේ කාලය අවසන් නිසා ඔබතුමාට
ස්තුතියි. Taru Amatuma.
Pretty much member of parliament, I think you were earlier member of the prison minister. I wish to state that we are giving all the facilities that are necessary for the prisoners at the moment. I think during your term, you all even didn't consider giving a mattress for the prisoners to sleep. I have taken this up with the prison commissioner and I have told them all the prisoners should be given and equipped with at least a basic mattress for them to sleep. And we are moving the prisons from Velikada to Horana, and that will be of international standards. And I accept what you say. And also, second thing, Honorable Member, I want to tell you, I never made any comment on Commissioner General or any name as such that anyone has got involved with any sort of bribery or any corruption. These are documentary proof which I have got in my ministry. On that basis only, I have asked for an inquiry. If the inquiry report says that he is immune, but I have not said the Commissioner General has taken any action or anything of that nature. So please do not mention names of the people, and I never mentioned that. And thirdly, I wish to say that the houses, the prefabricated houses, not costing 2 million rupees. It is much less than 2 million rupees, about 1.6 million rupees now, because I was giving furniture, fittings, and all other facilities. And secondly, I have tabled in this parliament the Perzeni University report, which talks about the prefabricated house. I don't want to talk anything further on that matter. I just merely want to tell this to the honourable member. Thank you.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පිළිබඳව කතා කරන්න යන මේ අද වැය ශීර්ෂය ගැන කතා කරන මේ දවසේ බන්ධනාගාරයට වෙන් වෙලා තියෙන මුදල හෝ බන්ධනාගාරය අපි කොහොමද දියුණු කරන්නේ කියලා කතා කරන්න කලින් බන්ධනාගාරයේ තියෙන ගුණාත්මකභාවය ගැන කතා කරන්න කලින් බන්ධනාගාරයේ තියෙන වටිනාකම සහ බන්ධනාගාරයේ තියෙන සදාචාරය සහ බන්ධනාගාරය ගැන රටේ ඉන්න ජනතාවට තියෙන මතය වෙනස් කරන විදිහේ පුදුමාකාර වංචා සහගත දේවල් ප්‍රමාණයක් මේ බන්ධනාගාර ඇතුලේ සිද්ධ වෙනවා. ඒ පිළිබඳව කතා කරන්නයි මම අද මේ ලෑස්ති වෙන්නේ. මම වැඩි දුරදිග යන්න නැතුව කෙලින්ම කාරණාවලටම වහින්නම් මොකද වැඩි වෙලාවක් නැති නිසා කාරණා ගොඩාක් තියෙනවා. විසමාචාර ගොඩාක් තියෙනවා. පළවෙනිද කියන්න ඕනේ මම මේ කතාව පටන් ගන්න කලින් ඇමතුමත් එක්ක මේ දේවල් කතා කරා. ඇමතුමා පැහැදිලිව කිව්වා මේ සියලු දේම අද මේ පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරන්න කියලා. මොකද ඇමතුමා මම පෞද්ගලිකව දන්න ඇමතුමා උගත් බුද්ධිමත් සහ ඉතාමත් වැදගත් පුද්ගලයෙක්. හැබැයි ඇමතුමාගේ ඉන්න තැන වෙනස් වුණායි කියලා පහළ ස්ථානවල ඉන්න ඒ තනතුරු දරන උදවිය තාම පරණාය නම් එහෙමත් නැත්නම් ඒ තනතුරු දරන උදවිය දූෂිත පුද්ගලයෝ නම් ඇමතුමා කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ. ඔවුන් කරන්නේ ඇමතුමාගේ නම කැත කරන එක, මේ ආණ්ඩුවේ නම කැත කරන එක. ඒ නිසා මම කැමතියි කෙලින්ම කාරණාවලට යොමු වෙන්න. පළවෙනි කාරණාව තමයි මේ සියලුම දූෂණ වංචා පිළිබඳ පුවත්පත්වල ජාතික පුවත්පත්වල වෙබ් අඩවිවල ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ හැම එකක්ම මම ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කරන සාක්ෂ්‍යතෝ ප්‍රකාශ කරන දේවල්. බන්ධනාගාරගතව වැලිකඩ හිටපු සිරකරු අංක 32.32.7 SAR ජයලත් නොහොත් රුවන් නැමැත්තා ජංගම දුරකථනයක් හා අනෙකුත් උපකරණ ළඟ තබාගෙන තියෙනවා. මේ ජංගම දුරකථන සහ අනෙකුත් උපකරණ සපයලා තියෙන්නේ වෛද්‍ය මලින්ද වර්ණජිත් වනිගසිංහ කියලා වෛද්‍යවරයෙක්. ඔහුගේ මේ පිළිබඳව ජාතික පුවත්පත් ලිපියක මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. වැලිකඩ සිරකරු ළඟ තිබූ ජංගම දුරකථන වෛද්‍යවරයෙකු දුන්න එක. එතකොට ඊළඟට මේ අනුව වෛද්‍ය මලින්ද වර්ණජීත් මහතාට මේ පිළිබඳව දැන් වෙනකොට විමර්ශනය සිද්ධ කරගෙන අද වෙනකම් හැබැයි මුකුත් සිද්ධ වෙලා නැහැ. මේ මේ වෛද්‍ය වර්ණජීත් මහත්මයා කරලා තියෙන්නේ මොකක්ද? මේ පුද්ගලයාට ෆෝන් එකක් දීලා තියෙනවා. මේක පිළිබඳ මුදල් ගනුදෙනුවකුත් සිද්ධ වෙලා තියෙනවා. කාලයක් හිරගෙදර ඉඳලා එළියට ගිහපු පුද්ගලයෙක් තමයි මේ ගනුදෙනුව කරන්නේ. මම මේ වෛද්‍යතුමත් එක්ක ඔහුට රුපියල් 5000ක් ඔහුගේ සෙලාන් බැංකුවට බැර කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ බැරපත. අද වෙනකොට මේ ඔක්කොම මම අද වෙනකොට මම කැමති සභාගත කරන්න. මේ ඊළඟට තියෙන කාරණාව තමයි මේ ප්‍රධාන ජේනල් මහතා මගින් අධිකාරිතුමාට මේ විමර්ශනය පිළිබඳ එදා වෙලා තියෙන සිද්ධිය පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් යොමු කරලා තියෙනවා. මේ වාර්තාව කියනවා සිරකරුවන් සමග අනිති මේ වෛද්‍ය මලින්ද කියන මහතාට සිරකරුවන් සමග අනිති සම්බන්ධතා ඇති කර ගැනීම රුවන් නැමැති සිරකරුවාට නොකියා කැමරා ෆෝන් එකක්, චාර්ජරයක්, හෑන් ෆ්‍රී එකක්, මල්ටි ප්ලග් එකක්, බැටරියක් ගෙනවෙද්දීම මෙම කටයුත්තට උපකාර කිරීම සම්බන්ධයෙන් සිරකරු අංක 0.3011.7 MA රොෂාන් චමින්ද නැමැති සිරකරුවාට සෙලාන් බැංකුවේ 2014 3/2 දින රුපියල් 5000ක මුදලක් බැර කිරීම. මෙන්න මේව තමයි සම්පූර්ණ කරුණු සනාථ වෙලා තියෙනවා. අද වෙනකොට ඔහු ගැන කිසිම විදියකින් පරීක්ෂණයක් නැහැ. ඔහු හරිනම් ඔහු මේ වෛද්‍යවරයෙක් විදිහට ඔහුගේ ලයිසන් එක අයින් කරන්න ඕනේ කාරණාවක් මෙමක. ඉස්සරහට එනවා ඔහු වෛද්‍යවරයෙක් වීමට සුදුසු තරම් පුද්ගලයෙක්ද කියලා එන කාරණා එනවා. එතකොට මේ පාර්ලිමේන්තුව ඇතුලේ වැදගත් වෛද්‍යවරුන් ඉන්නවා. මේ අද වෙනකොට මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔවුන්ට එන ඉස්සරහට එන ගැටලුව මොකද්ද? අපි මේ වෛද්‍ය වෘත්තියක් විදිහට මේ කරන මේ දේවමය කාර්යයක් විදිහට කරන දේ අද වෙනකොට මේ බලුතත්ත්වයට පත් කළා තියෙනවා මේ සමහරක් වෛද්‍යවරු. ඉතින් ඒ පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව 2016 10යි 22 දිවයින පුවත්පතේ පළ වූ ඒ අදාළ සිද්ධිය. ඒක දිවයින පුවත්පතේ සිරස්තලයේ තමයි බන්ධනාගාරයට ගෙනවිත් පෙර රෝහලට යවන්න වැඩ හරි ගස්සලා. දොස්තරට දොස්සේ විමර්ශන ඇරඹේ. මේ තියෙන්නේ ඒ පුවත්පතේ ඒ කොපිය. එතකොට මේකට සාක්ෂි තියන සම්පූර්ණයෙන් කිසිදයක් අද වෙනකන් කරලා නැහැ. සිද්ධිය තමයි රුපියල් කෝටි ගණනාවක මුදල් වංචාවක් කරපු සැකකරුවෙක්. ඒකේ සැකකරුවගේ නම දිනේෂ් කියන පුද්ගලයා. මේ දිනේෂ් කියන පුද්ගලයා අවුරුද්දක් කෝටි ගානක මුදල් වංචාවක් කරලා හිරගේ ඉඳලා හිරගේ අවුරුද්දම ඉඳලා තියෙන බන්ධනාගාර රෝහලේ මේ පුද්ගලයා තමයි මේ වෛද්‍යවරුන් එක්ක එක්කහුව වෙලා මේ මුදල් වංචාවල් වලට වෛද්‍යවරුන් පොළඹවගෙන වෛද්‍යවරුන් එක්ක කතා කරගෙන මේ මුදල් වංචා කරලා තියෙන්නේ. මේ පුද්ගලයාගේ සිරදඬුවම අවසන් වෙලා මේ පුද්ගලයා ඊළඟට නිදහස් වෙලා යනකොට එදාම ඔහුගේ අවාසනාවට එදා ඔහුට නඩුවක්. ඒ නඩුවත් ඔහු හිතුවා ඒ නඩුවෙන් ඔහුට අප ලැබෙයි කියලා. ලැබුණේ නැහැ. අන්තිමට මොකද උනේ? ඔහුට නැවත හිරගෙදරට එන්න වුණා. එතන ඉඳන් කෝල් එකක් ගත්තා. ඩොක්ටර් මලින්ද මේ 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 වණිගසිංහට මට ආයේ හිරගෙදරට එන්න වෙනවයි කියලා. ඔහු 1යි ගානකට 1යි 20ට තමයි හිටියේ උසාවියේ. 1යි 20 වෙනකොට කෝල් එක ආවා. 1යි 20 වෙද්දි ලියලා ඉවරයි මුහුට තියෙන ලෙඩේ මොකද්ද කියලා. ඔහු බන්ධනාගාරයට එනකොට පහ මාරයි. එතකොට මේ කාලේ කොහොමද මේ උසාවියේ ඉන්න පුද්ගලයා බන්ධනාගාරයට එන්න කලින් ඔහුට තියෙන ලෙඩේ අඳුරගෙන ලියන්නේ? ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. එතකොට මේ පුද්ගලයා යවන්න කලින් බන්ධනාගාරයෙන් එළියට නිදහස් කරලා යවන්න කලින් ෆිට් ටු ගෝ කියලා ලියලා තියෙනවා. ඉතින් ෆිට් ටු ගෝ මිනිස්සයාට කොහොමද උසාවියේ ඉඳන් ආයසරයක් බන්ධනාගාර යනකොට එකපාරට අසනීප වෙන්නේ? මෙන්න මේ කාරණා පිළිබඳව මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. මේ වගේ දූෂණ වංචා අනන්ත. තව ඉස්සරහට තව දේවල් එනවා මම ඔබතුමාට කියන්නම්. එතකොට මේ ලිපියේ දැන් මේ ඒක පිළිබඳව මාරු වැඩක් දැන් මේක. දැන් ඒක පිළිබඳව පත්‍රයේ ගියානේ. ගියාට පස්සේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී බන්ධනාගාරෝහල ලක්ෂ්මන් ජයමාන්න කියන වෛද්‍යවරයා ලියනවා මෙන්න මේ විදිහට බන්ධනාගාරයට ගේන්නත් පෙර රෝහලට යවන්න වැඩ හරි ගස්සලා කියන දිවයින පුවත්පතේ පළ වූ සිරස්සලේ සම්බන්ධවයි කියලා මෙයා යවනවා ලියුමක් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්තුමා මගින් එමිල රංජන් ළමා හේවා මැතිතුමා. එතකොට මේ ලියලා තියෙන්නේ මොකද්ද? අදාළ සැකකරු රෝගියා මුණගස්සන්ඩලු මේක පරීක්ෂණයක් කරන්න. මේ පිළිබඳ අදාළ ලිඛිත තොරතුරුත් නම් මා වෙත යොමු කරන්නලු. මෙම ක්‍රියාවලිය ගැන තොරතුරු දන්නා බන්ධනාගාර නිලධාරීන් මුණගස්සන්නලු. දිවයින පක්ෂ වාත්‍රාකරු මුණගස්සන්නලු. ඒ කියන්නේ දැන් මේ ගැන සාකච්ඡා කරන්න, මේ ගැන පරීක්ෂණ පවත්වන්න මේ ලක්ෂ්මන් ජයමාන්න මහත්මයා මේ කට්ටියව ඉල්ලනවා. ඉතින් මේ දිවයින පත්තරේ මිනිස්සයවත් එහෙම නැත්නම් අදාළ සැකකරු රෝගියා මුණගස්සන එක නෙමෙයි කරන්න තියෙන්නේ. මේ විදිහට බොරුවට මේ වෛද්‍ය වර්තාවක් ලියපු දොස්තරවරයා හම්බ වෙලා ඔහුගෙන් පරීක්ෂණයක් ඔහුගෙන් කට උත්තරයක් ගත්තා නම් ඉවරයිනේ. මොකද්ද මේ කරන්නේ? ඇයි මේ පොඩි තැන ඉඳන් පහළ තැනට යනකල් ලක්ෂ ගණන් මුදල් බන්ධනාගාරය ඇතුලේ එක එක්කලාගේ අතින් අතට යනවා? මේ හැම කෙනාම මේකේ කොටස්කාරයෝ. ඇමතුමා ඇරෙන්න ඇමතුමාගේ මොකද ඇමතුමාට මේ බන්ධනාගාරේ රුපියල් 20000ක් 25000ක් ලක්ෂයක් අරගෙන ඇති වැඩක් නැහනේ. ඇමතුමා ඇරෙන්න මේ බන්ධනාගාර ඇතුලේ ඉන්න සියලුම වෛද්‍යවරු වේවා ජේලර්වලු වේවා සියලු දෙනාම මේකේ මුදල් ගන්නවා. දැන් වෙනකොට 17 දෙනෙක් ඉන්නවා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරු. ඒ 17 දෙනා 16 දෙනෙක් හෝ 17 දෙනෙක් මේගොල්ලන්ගෙන් 7 දෙනෙක් විතරයි මේකට අකමැති වැදගත් වෛද්‍යවරු. අනික අය ඔක්කොම මේකට එක්කහ වෙලා ඉන්නේ. එතකොට මේ මෙතන තියෙනවා මේ පුද්ගලයාට තියෙන ලෙඩ ගැන අවුරුදු ගානක් තිස්සේ හදපු ව්‍යාජ වෛද්‍ය වාර්තා. මම මේක දෙනවා නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමාට. එතුමා වෛද්‍යවරයෙක්. එතුමා කියයි මේ මොකද්ද මේ ලෙඩ ඇත්ත ලෙඩද කියලා. එතකොට ඊළඟ කාරණාව තමයි 2016 10යි 24 හෝ ඊට ආසන්න දිනයකදී වෛද්‍ය මලින්ද වණිගසිංහගේ බෑගේ තිබිලා සේලයින් පහක් හම්බ වෙනවා. දැන් මේ සේලයින් මොකද්ද?
කර්මන්තුමා කියන්න. ලෝන් රත්නත් මන්තු. ලෝන් රත්නත්
මගේ වෙලාව ගන්න එපා. මට එයා කතා කරන
එක සභාපතිතුමා මේ gedara ප්‍රශ්න විසඳන තැනක් නෙවෙයි. පාර්ලිමේන්තුව කියන්නේ රටේ ප්‍රශ්න විසඳන තැනක්. තමුන්ගේ පුද්ගලික ප්‍රශ්න gedara විසඳගන්න කියලා අපි ගරු
මන්නේ. සමා වෙන්න. දැන් මම මොකද්ද කියපු පෞද්ගලික ප්‍රශ්න මෙතන මගේ පෞද්ගලික කතාවක් තියෙනවද මෙතන? මේ මේ වෛද්‍යවරු මේ මගේ පෞද්ගලික කට්ටියද? මේ කරන්නේ රටේ තියෙන මේ ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ. ඇමතුමාව මේ දැනුවත් කරන්නේ. ඔබතුමාලා දැනගන්න ඔබතුමාලා කියලා කියන්නම ඕන ඉස්සරහට. 2016 10යි 24 හෝ ඊට ආසන්න දිනයකදී වෛද්‍ය මලින්ද වණිගසිංහ කියන මේ වෛද්‍යවරයාගේ අතේ බෑග් එකක් ඇතුලේ තිබිලා තියෙනවා සේලයින් පහක්. එතකොට මේ සේලයින් පහ හමු වෙලා තියෙනවා මේ කලින් කරපු මේ ඔහු ගැන තිබ්බ ප්‍රකාශයට විමර්ශනයක් කරගෙන යද්දී බුද්ධ්‍යංශ වලින් ඔහුගේ බෑග් එක පරීක්ෂා කරද්දී දවස් දෙකකට පස්සේ සේලයින් පහක් මේ හම් වෙලා තියෙනවා බෑග් ඇතුලේ. කිසිම වෛද්‍යවරයෙක්ට හිරගෙදර ඇතුළට සේලයින් අරන් යන්න බෑ. තනියෙන් ඖෂධ දෙන්න බෑ. තනියෙන් ඖෂධ ලියන්නත් බෑ. ඇතුළට ගිහිල්ලා ඉවරලා ඒ ඖෂධ කිසිම විදිහකින් ඔවුන්ට දෙන්න විදිහක් නැහැ. තනියෙන් සේලයින් එකක් ගහන්න බෑ. කවුරුත් ළඟ තියන් සේලයින් එකක් ගහන්න ඕනේ. එතකොට මොකද්ද මේ වෛද්‍ය වණික සිංහ කරලා තියෙන්නේ? මේ පුද්ගලයා කියලා කරලා තියෙන්නේ ඖෂධ මේ 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 මද්‍රව්‍ය අරගෙන ඔය සික් එක හැදිලා ඉන්න කුඩු ගහලා ඉන්න අයට මේ සේලයින් ගහනවා. ගහලා ඉවර වෙලා එක සේලයින් එකකට රුපියල් 5000යි ගරු මන්ත්‍රීතුමනි රුපියල් 5000 එක සේලයින් එකකට. මෙන්න මේවා මේ තුච්ච තුට්ටු දෙකේ වැඩ මේවා. ඊළඟට තව එක්කෙනෙක් ඉන සුජීව කියලා ડોක්ටර් කෙනෙක්, අම්මා ડોක්ටර් කියලා යාට කියන්නේ. යාගෙන යනවා මේ පත්තරේ ඔක්තෝබර් 19 වෙනි බදාදා යනවා ජාතික පුවත්පතක. හිරගෙදර කුඩ්ඩන්ට අම්මා ડોක්ටර් ලෙඩේ හැදිලා කුඩු නැතුව ලෙඩ වූ 150 රෝහල්ට ඇවිත්තා. ඇවිල්ලා මේ අම්මා ડોක්ටර් මොකද්ද කරන්නේ? සුජීව ડોක්ටර් මොකද්ද කරන්නේ? මේ MOIC ගේ දැනුවත් වීම මත දෙනවා මේගොල්ලන්ට සයිකියාට්‍රික් පෙති. මේ සයිකියාට්‍රික් පෙති දෙන්නේ මද්‍රව්‍ය අරගෙන ඒත් සික් එක ඇදලා ඉන්න අයට. අර සයිකියාට්‍රික් පෙති දුන්නාන් පස්සේ ඇඟට පොඩි එනවා පොඩි මේ මේ ෆිට් එකක්. එහෙම තමයි කියන්නේ. මේ ඔක්කොම මේ මම කැමති දෙන්න මේ අපේ වෛද්‍යතුමාට. ඒ නිසා ඒක එක කතාවක්. ඊළඟ කතාව මොකද්ද? 2016 11/8 ලංකාදීප 28 වෙනි පිටුවේ තියෙන වැලිකඩ බන්ධනාගාර රෝහලේ හෙද නිලධාරී කාමරෙන් තහනම් බාණ්ඩ හම්බෙලා තියෙනවා. මොනවද මේ හම්බෙලා තියෙන්නේ? ෆෝන් සහ චාර්ජර්, විදුලි ලිපක්, බන්ධනාගාර බුද්ධ්‍යාංශයෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේක පිටිපස්සෙ ඉන්නෙත් මේ වෛද්‍යවරු, හැබැයි රාහින්සක හෙද නිලධාරියව තමයි අත්අඩංගුවට තියෙන්නේ. මේ තියෙන්නේ ඒ පත්‍රේ. මේ මේ හැම එකම මම අද සභාගත කරනවා. මේ එච්චර මේ පත්‍රවල යද්දි තමයි අපි හැම කෙනාම සද්ද නැතුව කටවහගෙන ඉන්නේ. අපිට කිසි දෙයක් කරන්න හම්බෙලා නැත්තේ. ඊළඟ කාරණා 2016 10/5 ආසන්න දිනයකදී දිවයින පුවත්පතේ පළ වූ සිද්ධිය. මොකද්ද සිද්ධිය? වැලිකඩ බන්ධනාගාරයේ කාන්තාංශයේ වෛශාලාවේ තිබී හසු වුණා ජංගම දුරකථන 20ක්, බැටරි යන්ත්‍ර 57ක්, සිම් කාඩ් 12ක් සහ රුපියල් 1000ක් සහ අනෙකුත් උපකරණ. එතකොට මේකට පිටිපස්සේ ඉන්නෙත් අර කියපු වෛද්‍යවරයයි ලක්ෂ්මන් ජයමාන්නයි. දැන් සාමාන්‍යයෙන් හිරගේ ඇතුළේ ඉන්නවා පාටි කණ්ඩායම. මේ පාටි කණ්ඩායම කියලා කියන්නේ හිරගේ අනිකුත් එක එක කාරණා වැඩවලට සිරකරුවන්ව යොදා ගන්නවා. ඒ සිරකරුවන් තමයි පාටි කියන්නේ. ඔවුන් තමයි මේ එක එක සිරකරුවන්ගේ වැඩ කටයුතු කරලා දෙන්නේ. සහ එතන ඉන්න මේ මේ බන්ධනාගාරයේ ඉන්න වෛද්‍යවරුන්ගේ, ජේලර්වරුන්ගේ නිකන් පණිවිඩ හුව මාරු කරන්නේ. ඕවා කරන්නේ මේ පාටි කට්ටිය. එතකොට මේ සිද්ධ වෙලා දෙන කාන්තා රැඳවුම් මේ මේ බන්ධනාගාර කාන්තා රැඳවුම් වංශයේ මේ වගේ පාටි දෙන්නේ හිටියා. එක්කෙනෙක්ගේ නම තමයි මාල්නී දිසානායක, අනික එක්කෙනා වෙරෝනිකා බොට්නි. මේ දෙන්නගේ අතේ මේ පොළව හාරලා පොළව යට මේ මේ පාන් ඇතුලේ කණ්ඩ දීපු පාන් ඇතුලේ ගුලි කරලා ඔහොම තමයි මේ දුරකථන අරම මේ ඔක්කොම තිබිලා තියෙන්නේ. එතකොට මේ දුරකථන ඔක්කොම අහු වුණයින් පස්සේ කාන්තා ජේලරවරිය මොවුන්ව මේ වෙන තැනකට මාරු කරා. මාරු කරායින් පස්සේ මේ මලින්ද කියන ડોක්ටර්, ලක්ෂ්මන් ජයමාන්න කියන ડોක්ටර් ලිව්වා මේගොල්ලන්ට ප්‍රිස්ක්‍රිප්ෂන් එකක්. මේගොල්ලන්ට වෛද්‍ය බොරු වෛද්‍ය වාර්තාව ලිව්වා හොඳටම අසනීපයි මේගොල්ලව බන්ධනාගාර රෝහලේ නවත්තන්න කියලා. නවත්තන්න කිව්වයින් පස්සේ ඒත් ඒක කරේ නැහැ ජේලවරිය. මොවුන්ට අසනීපයක් නැති බව ඇය දන්නවා. ඉන්පසු ඒ වෙනුවට තව කාන්තාවන් පාටි දෙන්නෙක් දැම්මා. එක්කෙනෙක් මිෂෙල් වැන්ඩොට්, අනිත් එක්කෙනා දිල් හනිගුණවර්ධන. දැන් මොකක්ද තියෙන ප්‍රශ්නේ? ඔවුන්ට අද වෙනකොට ඔවුන්ට එන්න කියනවා මේ ලක්ෂ්මන් ජයමාන්න කාමරයට එන්න කියලා කියනවා. ඕගොල්ලෝ හරි තරුණයි, ඕගොල්ලන් එක්ක මට වැඩ කරන්න ඉස්සරහට හරි ලේසි, මං ඕගොල්ලව බලා ගන්නම්, කසාදයක් කරලා දෙන්නම්, දෑවැද්ද මං දෙන්න. මේ ඔක්කොම තියෙනවා මේ මේ ඔවුන්ගේ මේ මේ ඔවුන්ගේ වාර්තාවේ ඔවුන් කියලා තියෙන පැමිණිල්ලේ. මම ඕගොල්ලන්ව බලා ගන්නම්, ඕගොල්ලෝ හරි ලස්සනයි, ඇයි මේ තරුණ කාලේ නිකන් ඕගොල්ලන් නාස්ති කරන්නේ, මාත් එක්ක තරුණ කාලේ විඳිනවා. එතකොට මේ කාරණා ඔක්කොම ලක්ෂ්මන් ජයමාන්න කියපු කතන්දර. එතකොට මේ මේ ඔහු ඔවුන් දෙදෙනාම ඊට පස්සේ ඔවුන් දෙදෙනා මේකට කැමති වුණේ නැහැ. මේ මේ ඔවුන් එක්ක වෙලා මේ දුරකථන වැඩ එක එක හොර වැඩ කරන්නේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අද වෙනකොට ඔවුන්ට පුදුමාකාර විදිහේ ලිංගික අඩන්තේටම් සිද්ධ වෙනවා. මේ කාන්තාවන් දෙදෙනා අතිගරු ජනාධිපතිතුමාට, ගරු අගමැතිතුමාට, බන්ධනාගාර බාර ඇමතිතුමාට, සෞඛ්‍ය ඇමතිතුමාට මටත් මේකේ කොපියක් කියවලා තිනවා. මම මේක සභාගත කරන ඔවුන්ගේ පැමිණිල්ල. ඊළඟට 2016 10/16 මව්බිම දෙවන පිටුව සිරගත කළ දේශපාලඥයන් සියල්ලන්ම රෝහල. දැන් තමයි හරිම තැනට එන්නේ. සිරගත කළ දේශපාලඥයන් ගැනයි කියන්න හදන්නේ. දැන් නම් පොඩ්ඩක් පොදු විපක්ෂ පැත්තක ඇගහිලා කෙයිද දන්නේ. ඊට පස්සේ දැන් මේ සිරගත කළ දේශපාලඥයන්ගේ කාගේවත් නම් කියන්නේ නැහැ. කවුරුත් ඇවිස්සෙන්න ඕනේ නැහැ. සියල්ලන්ටම රෝහලේ මොකද්ද මේ රෝහල් උඩ සුවසේ ඇඳන් උඩ දේශපාලඥයෝ. පළවෙනි එක සීමා රහිත අමුත්තන්. අනික් එක සීමා රහිත කෑම බීම. මේ සියලු දෙනාට මේ සිදු කරන්නේ බන්ධනාගාර කොමසාරිස්ගේ අනුදැනුම මත. මේ ළඟ දවසක මමත් මගේ ලේකම්තුමත් ගියා බන්ධනාගාර ඉන්නවද නැ ඉඳගෙන මෙතන. ආගන්න හොතද බන්ධනාගාර කොමසාරිස් හම්බ වෙන්න මේ ළඟදී ගියා. ගියායින් පස්සේ මම කිව්වා ඔබතුමා දන්නවද මේ හිරගේ ඇතුලේ අර දෙමඩකොඩ චමින්දලා මේ මොකද්ද STF සරත්ලා ෆෝන් පාවිච්චි කර කර Facebook යනවා මේක ගැන දැනුවත්ද කිව්වන් පස්සේ මෙන්න මේ මම සඳහන්න ගත්තා මේ බන්ධනාගාර කොමසාරි සඳහන්න ගත්තා මම්බලෝ මේ අර මෙච්චර සංවේදී මිනිස්සෙක්යි මේ අඬන්නේ ආහෙනම් දැන් මේ අඬන්නේ මොකද මම කියපු කතාවට දැන් දෙන්න උත්තරයක් නැහැ අඬන්න පටන් ගත්තා මාත් ඉතින් මේ මහා යුනිෆෝම් ඇඳගත්ත මිනිහ මගේ ඉස්සරහාදී මට තව දුරටත් කතා කරන්න පුළුවන්ද මං ආවෙන්න හරිද ඒක තමයි කියන්නේ දැන් එතකොට මේ මනුස්සයා දැනුවත් මේ සිද්ධි වෙන්නේ එතකොට බන්ධනාගාර කොමසාරි අද වෙනකොට නව මැගසින් බන්ධනාගාරයේ ඇතුලේ කාමරයක ඇඳක් තියෙනවා වෙනම ඇටච් කරපු ටොයිලට් එකක් තියෙනවා මදුරු දැල් තියෙනවා පුටු තියෙනවා එතකොට තව මොනවාද ටීවී එකක් තියෙනවා ෆෑන් එකක් තියෙනවා මේක මේවවල තමයි අපේ මේ දේශපාලඥයෝ සිරගෙට යනකොට මේ කාමරේ තමයි නවත්තන්නේ. දැන් මම අද මේක කිව්වයින් පස්සේ පුළුවන් නම් ඒ කවුරු හරි මේ අද දවසේ ඇතුළත ගිහිල්ලා බලන්න ඇති. හෙට වෙනකොට හොයාගන්න නැති වෙයි ඔක්කොම කඩලා දාන. ඒ නිසා ඒක හොයාගන්න බැරි වෙයි. ඊළඟට තමයි සිරගත් වූ අනෙක් එක. එක මේ ළඟදී දවසක මන්ත්‍රීතුමේ සිරගත් වුණා. මේ මන්ත්‍රීතුමා සිරගත් වුණායින් පස්සේ මෙතුමා ඉල්ලලා සාමාන්‍ය සිරගත් වුණායින් පස්සේ මම නම් දැනුවත් විදිහට තා වෙනකන් තාම සාමාන්‍ය සිරකරුවන්ට දෙන ඒ වරප්‍රසාදම තමයි මන්ත්‍රීවරේ ගියත් දෙන්නේ. එතකොට මෙට්ට කොට්ට මදුරු දැල ඔව දෙන්නේ නැහැ. දැන් මේ මන්ත්‍රීතුමා මේ ගිහිල් ඉවර වෙලා ඉල්ලලා තිනවා මෙට්ටෙකුයි කොට්ටෙකුයි මදුරු දැලකුයි. හේතුව මොකද්ද? මොකද්ද උඩ තියෙන ලෙඩේ? සාමාන්‍ය මෙට්ටයක් ඉල්ලනවා කොට්ටයක් ඉල්ලනවා බෙල්ලේ අමාරුවක් නම් කොන්දේ අමාරු. මේ මිනිස්සගේ අමාරුව තියෙන උෂණ කෝෂවල. මේ මනුස්සයා මාර්ගෙන මුසුන කෝෂවල දැන් මේ මනුස්සයා මෙට් එක හරි මේ කොට් එක හරි මදුරු දැලක් හරි අවශ්‍ය වෙන්නේ මොකද්ද මුසුන කෝෂවල අමාරුවක් කොහෙද ඒක එක්ක මුසුන කෝෂේ මෙට් එකට තිබම සනීප වෙනවද මොකද්ද වෙන්නේ මට දැනගන්න ඕනේ ඒකයි ඊළඟට එයාගේ යාළුවත් මේ ළඟදී මේ සිරගත වුණා එයාගේ යාළුවා සිරගත් හැබැයි මේ මනුස්සයා නම් ඇත්තටම හරි අවංක හේතුවක් බෙල්ල අමාරුවක් කියලා මෙට්ටයක් කියලා තිබ්බ ඒක කමක් නැහැ. ඒ වගේම හරිද? ඒ වගේම මේ ළඟදි තව മന്ത്രി කෙනෙක් මේ ඇතුළට ගියා. ගියායින් පස්සේ මොකද්ද වෙලා තියෙන්නේ? මේ മന്ത്രിතුමා ඉල්ලන්නේ මේ മന്ത്രിතුමාටත් අසනීපයි කියලා. හැබැයි වැඩේ තියෙන්නේ මේ മന്ത്രിතුමාට හෘදාබාධයක්. හෘදාබාධය කියලා ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් කියලා තියෙනවා. මම මේක නලින්ද മന്ത്രിතුමාගේ මන් දන්නේ නැති හින්දා අහන්නේ. හෘදාබාධය හැදෙන කලින් ECG එපැයි. ECG වල අර මෙහෙම යන එක. එතකොට ECG එකක් නැදුව ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් ලියලා. ප්‍රිස්ක්‍රිප්ෂන් එකේ ලියලා තියෙන හරි දරුණු හෘදාබාධයක් කියලා. දැන් මේ මිනිස්සුන්ට ඔප්පු කරගන්න බැරුව ඉන්නවා. ඒ මැෂින් වලට බොරු කරන්න බෑනේ. ඒ අර ලියපු තුන්ඩුව විදිහට එන්නේ නැහැනේ ප්‍රිස්ක්‍රිප් මේ හෘදාබාධයෙන් ECG එක ඔන්න ඔක අනික් කාරණාව. ඉතින් ඔන්න දැන් මේ ගරු මන්ත්‍රීතුමනි ඒක එක කාරණාවක්. දැන් ඊළඟට මම කැමති යන්න අනික් එක තමයි ප්‍රධාන පෙළේ මද්රාවේ මේ අනේ hina වෙන්න තු ඉන්න. නෑ වඩක් තියෙන මේ ආ නෑ හරි අනික් එක තමයි ප්‍රධාන පෙළේ කුඩු ජාවාරම්කාරයෙක් මිනිහාගේ නම අමාන් ෂේක් පකිස්තාන් ජාතිකයෙක් දැන් ඉන්නවා සිරගෙදර අනික එකේ නම සිද්දික් මේ දෙන්නා අමාන් ෂේක්ට තියෙන ලෙඩේ මොකක්ද දැන් ඉන්නවා ප්‍රිසින් එකේ බන්ධනාගාර රෝහලේ අමාන් ෂේක්ගේ ලෙඩේ තමයි මිනිහාගේ බර මේ 1 කිලෝග්‍රෑම් 106යි උස 169 සෙන්ටිමීටර ඒ කියන්නේ මේ හොඳ උස නෑ මහත මිනිස්සේ මේ මිනිස්සයව දාලා තියෙන බන්ධනාගාර රෝහලේ මේ වාට්ටුවේ ඇඳක ඉන්නේ හේතුව තමයි උසට සරනන බරක් නෑ ඒක තමයි ලෙඩේ ඒක ලෙඩේ මිනිහාගේ BMI එක හොඳ නෑ කියලා ස්පෙෂල් ට්‍රීට්මන්ට් ඕනේ කියලා තමයි මිනිහව දාලා තියෙන බන්ධනාගාර ඇඳේ ඔන්න ලෙඩේ එතකොට මම දැන කැමති දැනගන්න මේ ප්‍රිසන් එකේ ඉන්න අනෙක් සිරකරුවන්ගෙත් ඔය වගේම ඇතිනේ මේ BMI එක නැති මිනිස්සු මිනිස්සු ඒ BMI එක හරියට නැති මිනිස්සු තෝ විදිහටම ඇඳන් වල දාලා තියනවද මොකද්ද මේ වෙන්නේ ගරු මන්තුමේ විනාඩි දෙකක් තිබෙනවා තව ඔබතුමේ තව ටිකක් දෙන්න වෙලා තව අවශ්‍යම දේ කියව ගන්න බැරි වුණා මිනිහාට දෙකක් කොහෙද මට මේ විනාඩි පහක් මං ගත්තා තව ආ පොඩ්ඩක් ඉන්න පහක් මං ගත්තා තව ආ පොඩ්ඩක් ඉන්න අන්තිම ටික ආ වගේ නුත් ගහ ගන්න නියමයි ඊට පස්සේ BMI දැන් ඔන්න BMI එක හොඳ නෑ කියලා දැන් මේ මනුස්සයා ඇත්තටම ඔබතුමා මේ පහුගිය කාලේ හිටියේ මට ඇත්තටම කියන්නේ මට මේ සාක්ෂි දීපු මිනිස්සු කියනවා හරියට පිරිමියෙක් වගේ ලෙඩක් නැතුව හිටිය ඔබතුමා විතරයි කියලා ඇත්තටම ඇත්තට මේ කියන්න ඕනේ. අනෙක් මිනිස්සු ඔක්කොම එතන ගිහවල මෙතන ඉඳගෙන ජොලි කර කර කෑග ගහන එතනට ගියයින් පස්සේ එක බල ලෙඩ වෙනවා. හරිද? එතකොට අම නෑ අර උෂණ ක්‍රෝස් එක කිනාද? එයා මෙතන නෑ. ඒක මං කියන්නම් මේ. හරිද? ඉතින් ඔව් අහගන්න විස්තරේ ඉතින් අහගන්න. BMI එක හොඳ නෑ කියලා. දැන් මේ මිනිස්යාට මේ තමයි මේ අමාන් ෂේක් කියන පකිස්තාන් ජාතිකයා ඉන්දියාවෙන් ගෙන්න කියලා තියෙනවා වෛද්‍ය වාර්තා. මේ අවුරුදු ගානක් හිරේ ඉන්න මිනිස්යා ඉන්දියාවෙන් ගෙනල්ලා වෛද්‍ය වාර්තා. මොකක්ද ඒ කතාව තේරුම? ඒ පුළුවන්ද ගෙන්න? මේ තියෙන්නේ මේ මේවත් මම සභාගත කරනවා. මේ මිනිස්සුන්ට තියෙන ලෙඩේ මොකද්ද කියලා හරියට අඳුන්න ගන්න ඕනේ. ඔය විදිහටම ඔබතුමාලා මේ 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 BMI එක ගැන කතා කරනවා. ඔය හිරගෙදර අහිංසක මිනිස්සු ඉන්නවා. අදිරු උදර පීඩනයේ හැදිච්ච මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයාට ඇඳක ඉන්න ඕනේ මිනිස්සයා. තව මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයාට මේ 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 ලේ යනවා ගුදමාර්ගේ. ලෙඩ ඒ මිනිස්සයා ඇඳක ඉන්න ඕනේ. මේ මිනිස්සට ස්පෙෂල් ට්‍රීට්මන්ට් ඕනේ. එහෙම මිනිසුන්ව මේ මේ එක දවසක් බෙහෙත් කරලා ආයෙ සිර කූඩුවට යවනවා. මේ අහිංසක මිනිස්සු ඇයි මේ? මේගොල්ලන් බලවන්තය සල්ලි වේදම් කරන්න පුළුවන් මිනිස්සු නෙවෙයි නිසා. ඊළඟ කාරණාව මම
කරු මන්තුමේ කාලය අවසන්යි.
මම මේ ගන්නද? මට විනාඩි 5. නැද්ද වාගේ? අයියෝ මේ මේ හරි මට තව යන්නේ
මලින්ද ජයසිංහ මන්තුම මගේ විනාඩි 2ක්.
හරි මෙයාගෙනුත් ගන්නම් මම.
විනාඩි 2ක්.
ඊට පස්සේ අන්තිමටම කියන්න ඕනේ අවශ්‍ය එක වැදගත්ම දේ. පහුගිය දිනවල මේක නම් කියනකොට ගොඩක් අය රිදේ. පහුගිය දිනවල මරණ දඬුවම හම්බ වෙච්ච දුබින්ද සිල්ලා මන්ත්‍රීතුමා ගැනත් කියන්න ඕනේ. නැත්නම් වැඩක් නැහැ. මෙතුමා සිර කරු අංක 41 91 88 89 දරන මේ දුමින්සිලා මහත්මයාට අද වෙනකොට රෝග විනිශ්චය කරලා තියෙනක තනි කර බොරුවක්. ඔහුට කියලා තියෙන රෝග විනිශ්චය තමයි ඇත්තද? දෙනවද අතරම තියනවද ළඟ?
හරි විත්‍රා වන්නේ ආරච්චි මන්ත්‍රීමේක විනාඩි 12ක් අඩු කරන්න කියනවා.
ඇත්තද? හරි. හරි එතකොට මේ පුද්ගලයාගේ මට විනාඩි 12ක් කියන මේ අන්තිම කාරණාව. දැන් මේ පුද්ගලයාට දීලා තියෙන මේ පුද්ගලයා ප්‍රකාශ කරලා තියෙන ලෙඩේ තමයි මම කියන්නම් මේ මංගා තියනවා විස්තර.
ආ විනාඩි 5ක් තිබෙනවා.
පහක් ඇති. මේ මේ පුද්ගලයා කියලා තියෙන මේ ලෙඩේ තමයි chronical headache. ඒ කියන්නේ දීර්ඝ මම වැරදි නම් කියන්නේ දීර්ඝ කාලයක හිස රදය. chronical headache. chronic headache. එතකොට giddiness ඒ කියන්නේ කරකැවිල්ල. loss of consciousness ඒ කියන්නේ සිහිය නැතිකම. loss of memory ඒ කියන්නේ මතකයේ අඩුකම. දැන් මේ ඔක්කොම තමයි මේ මේ පුද්ගලයා ඉතින් ඔන්න දැන් මේ තමයි ලෙඩ ටික. මේ දෙසැම්බර් 3 වෙනිදා එතුමාගේ උපන්දිනේ තිබ්බා. පවුලෙම උදවිය ගිහිලා උපන්දිනේ සමරලා පොඩි ජොලියක් දාලා ආවා. දැන් මට තියෙන ප්‍රශ්නය තමයි දැන් මම ඔබට කියවන්නම් 39.2 වගන්තියේ
රත්නත් මන්තුමා ලෝන් රත්නත් මන්තුමාට
මට ඉක්මනට කියන්න කියන එක
හා සීට් එක මාරුවෙලා
ඔව් මට වෙලා යනව නැත්තම් කියන්න තින්දි.
මේ කාර්ක සභාවත්තා ඕන දන්නේ පුළුවන්. ගරු සභාපතිතුමනේ දුමින්ද සිල්වා වන්තිතුමා දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියාචනයක් ඉදිරිපත් කරලා තියෙන නඩුවක්. ඒ නිසා එතුමා ගැන මේ සභාව තුළ කතා කරන්න බෑ.
නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. ਉਹ මරණ දඬුවම
ඒක කරන්න බෑ.
තාම දින හම්බෙලා
ඒක කරන්න බෑ.
ඔහුගේ තත්වය ගැන කියන එක මට මේ අද දවසේ අදාළයි. ඒක අදාළයි මෙතනට. ඔබතුමාට ඔච්චර දඟලන්න හේතුවක් නැහැ. ඔබතුමා ඔච්චර කෑ ගහන්න හේතුවක් නැහැ. ඔබතුමාගේ මුළු ආණ්ඩුවම ওই විදිහට වැටෙන්නේ එක පුද්ගලෙක් තමයි එතුමා. එහෙනම් කඩවාගෙන ඉන්න. ඔබතුමාලාද වැටලා ඉන්න ඔය වගේ මිනිස්සු ළඟදී අංග තිබ හිද්දා. ඒ නිසා පොඩ්ඩක් කඩවාගෙන බල කතා ගන්නෙන්න. දැන් 39.2 වගන්තියේ මේ පුද්ග මම මේ පොඩ්ඩක් කැමතියි කියවන්න බන්දනාගාර ආඥා පනත. Any member of parliament, district judge, judge of family court or magistrate or judge of primary court may visit any prison between the hours of 5:30 a.m. to 5:30 p.m. on any day for a for the purpose of inspecting the general condition of the prison and of the prisoners therein and may record in the visitor's book any observations or recommendations which he may think fit to make after such inspection. එතකොට මේක කියන්නේ මේ ඕනෑම මන්ත්‍රී කෙනෙක්ට ජජ් කෙනෙක්ට ඕන කෙනෙක්ට ප්‍රිසින් එක බලන්න පහමාරි ඉඳන් පහිතේට යන්න පුළුවන්. හැබැයි තනියෙන් ගිහිල්ලා ඉන්න මේ සිරගත වෙලා ඉන්න කට්ටියත් එක්ක පැය ගණන් තිස්සේ ජේනර්ගේ රූම් එකේ කතා කරන්න නෙවෙයි. ඔවුන්ට යන්න පුළුවන් ප්‍රිසින් එක ඇතුලේ ඉන්ස්පෙක්ෂන් එකක් හරි කරන්න. අතන මග යනකොට යම් කිසි සිරකරුවන්ට මොකක් හරි අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් ඒව දැනගන්න ඕකට තමයි යන්න පුළුවන්. මේ ළඟ දවසක මේ පුද්ගලයා බලන්න යනවා දිසා විනිසුරුවරියක්. ආයේෂා සාබ්දීන් මෙතුමියගේ පරිසහිත මිනිවාඩු මෙතුමියට දැන් මේ මේ සිද්ධිය එළියට ආවයින් පස්සේ ඒ පිළිබඳ සියලුම පත්තරවල මේ ඉරුදින වේවා ලංකාදීප මව්බිම හැම පත්තරයකම ගියා. අද වෙනකොට ඒක එතුමියගේ බලයෙන් යම් කිසි විදියකින් වහලා තියෙනවා එළියට යන්න නැති වෙන විදිහට. එතුමිය ගියපු කතන්දරේ සම්පූර්ණයෙන් පත්තරේ සඳහන් වුණායින් පස්සේ මොකද වෙන්නේ? ඒක පුළුවන් තරමක් වහන්නයි බැලුවේ. ඉතින් මේ මේ කාරණා ඔක්කොම අන්තිමට මම මේ මට මේ දුමින්ද සිල්වත් එක මගේ තාත්තව මැරුවා. ඒක එතනින් ඉවරයි. ඒ මනුස්සය දැන් ඇතුලේ ඉන්නේ. හැබැයි මේ රටේ මේ මනුස්සයා ආයේ එළියට ඇවිල්ලා ඉවරලා මෙතන ඒ ආයේ ඉතින් මේ නඩුවක් දින්නොත් නේ මොකක් හරි වුණොත් තමයි එළියට එන්නේ. මට මේ ඊට පස්සේ ඒ පුද්ගලයාත් එක්ක කිසි පෞද්ගලික තරහක් නැහැ. කාලයක් තිබ්බා. වයසින් මුහුකුරා යනකොට ඒ දේවල් ඔක්කොම දැන් දඬුවම ලැබුණාන් පස්සේ ඒක එතනින් ඉවරයි. හැබැයි බන්ධනාගාරය ඇතුලට ගිහිල්ලා ඔව් ඒ පුද්ගලයා හෝ තව හැම පුද්ගලයාම මේ බලයේ තියෙන සෑම පුද්ගලයාම සාමාන්‍ය පුද්ගලයෙක් වගේ නම් සාමාන්‍ය සිරකරුවෙක් වගේ නම් ඉන්නේ. අර දුප්පත් මිනිස්සුන්ට මොකද්ද වෙන්නේ? කරුණාකර මම කැමති බන්ධනාගාර කොමසාරිස්තුමා කොහරි ඉඳන් අහගෙන ඉන්නව නේද? ඇවිල්ලා ඉත සමහර විට අර ඉස්සරහ ගහලා තියෙන බන්ධනාගාර ඉස්සරහ වැලිකඩ බන්ධනාගාර සියලු මේ සිරකරුවෝ මිනිස්සුයෝ කියලා. ඒක මකලා සියලු සල්ලි තියෙන සිරකරුවෝ මිනිස්සුයෝ කියලා ගහන්න. ඔකොච්චර දුප්පත් මිනිසුන්ට ඔය වගේ අහිංසක මිනිසුන්ට මේ අසාධාරණ වෙනවද මේ හිරගේ ඇතුලේ?
ගර්මන්තිමේ කාලේ අවසානයේ කතාව තමයි.
අවසානයේ කියන්න තියෙන්නේ ජනාධිපතිතුමාට මේ ගැන කිව්වා. ජනාධිපතිතුමා කෝ අද ටික වැඩිපුරක් වෙලා අවිල්ලගෙන මේක සභාවට ඇහෙන්න කෑ ගහලා කියන්න කියලා. මොන්න මං ඒක කරා. අගමැතිතුමාගෙන් අගමැතිතුමාට විස්තරේ කිව්වා. අගමැතිතුමා මට කියනවා මම මේ පැත්තක් කරගත්තේ නැති හින්දා හිරුවකෙන් මට හොගාලා ගහනවා කියලා. හිරුවකෙන් හොගාලා අගමැතිතුමාට ගහනවලු. මම මට කියන මම කොහොමද මිනිමරුවන්ගේ පැත්ත ගන්නෙ කියලා අගමැතිතුමා කියනවා. සෞඛ්‍යමැතිතුමාට කිව්වන් පස්සේ සෞඛ්‍යමැතිතුමා කිව්වා මේ සියලුම කාරණා ටික එතුමාට දෙන්න. එතුමා සම්පූර්ණයෙන්ම මේ GMO එකේ එක්කහුව වෙලා ඉන්න මේ වෛද්‍යවරු ටිකම තමයි මේ වැඩේත් කරන්නේ. ඒකට සම්බන්ධ සමහරක් වෛද්‍යවරු. ඒතර බන්ධනාගාර ඇමතිතුමාට කිව්වම එතුමා මට කිව්වා මේ පිළිබඳව එතුමා පරීක්ෂණයක් කරනවා කියලා. එතකොට දැන් මේ හැම කාරණාවම සිද්ධුෙන් අපිට උඩින් තමයි ඕඩර්ස් එන්නේ කියලා. උඩින් මේ කවුරුත් දන්නේ නැත්නම් මේ සිද්ධි ගැන මේ ජනාධිපතිතුමාට අගමැතිතුමාට බන්ධනාගාර ඇමතිතුමාට සෞඛ්‍ය ඇමතිතුමාට වඩා ලොක්කෙක් ඉන්නවද? ඒ කියන්නේ මේ මාර වැඩක් නෙමේ මේක. ඉතින් ඒ නිසා මම කියන්න කැමතියි මෙතනදී බන්ධනාගාර ඇමතිතුමනි ඔබතුමා මේක පිළිබඳව මේ සොයා බලයි කියලා මම විශ්වාස කරනවා. ඔබතුමා ගැන පූර්ණ විශ්වාසයක් තියෙනවා. මේ ලක්ෂ්මන් ජයමාන්න කියන වෛද්‍යවරයයි මලින්ද වණිගසිංහ කියන වෛද්‍යවරයගේ සේවය මේ හොයලා බලලා පරීක්ෂණයක් කරලා తాවකාලිකව අත්හිටවන්න බුරුදු පිටින් වෛද්‍යවරු ජේලවරු එයි මේ හැම දෙයකටම සාක්ෂි දෙන්න. එදාට බලා ගන්න මොකද මේ බන්ධනාගාර ඇතුලේ වෙන්නේ කියලා.
ස්තුතියි. ඔව්.